දැන් මෙතන ප්‍රශ්නේ තියෙනවා බුදු ගුණයක් තනිව නිහඬව මෙනෙහි කිරීම භාවනාවක්සේ භාවිතා කිරීම මගපල නිවන් අවබෝධ කර ගැනීමට පිටුවහලක් වේද කියන එකයි මේක ප්‍රශ්නයක් තියෙන්නේ. මෙය දැන්දවක ප්‍රමාද බවක් දුකක් තියෙනවට නොවේද? ඒ නිවනට උපනිශ්‍රේ වන්නේ කුමන ආකාරයටද කියලා පැහැදිලි කරලා දෙන්න කියලා තියෙනවා. එසේ නොවේ නම් භාවනාව ලෙස යොදාගන්නේ කොහොමද? හරි මේක තමයි ප්‍රශ්නේ උත්තර දෙන්න තියෙන්නේ. අපි දැන් දැනගන්න ඕනේ මූලික වශයෙන්ම බුදුරජාණන් වහන්සේ නිවන් අවබෝධ කරගන්න කළ යුතු යම් කිසි කොටසක් කියා තියෙනවා. මේක එක්තරා විදිහක එක පොඩි කොටසක් විතරයි මේ බුදු ගුණයක් හරි අරගෙන සීකර කර ඉන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ යමක් අපිට නිවන් දැකීමට කරන්න කිව්වද ඒකෙන් පුංචි කොටසක් විතරයි. ඒ කොටසේ අඩුවත් වෙච්ච කෙනෙක් හිටියා නම් ඒ කර කර හිටියොත් එයාට මඟ බල පූර්ණ වෙයි. අයිතිය කරන ගමන් ඒක අඩු වෙලා තිබුණා. ඒක අවශ්‍ය හේතුවක් කියලා තිබිලා ඒක නොකර තිබුණා. ඒක කරගෙන හිටියොත් එයාට යහපත වෙනවා. නමුත් ඒක පූර්ණ නිවල් මගක් නෙමෙයි. බුදු ගුණයක් එකක් හිත හිතා කාලය ගත කරපු පළියෙත් භාවනාවක් වශයෙන් කරපු පළියෙත් ඒක නිවන් දකින්න මගක් වෙන්නේ නැහැ. ඒක නිවන් මගක් වෙනවා නම් මොනවද වෙන්නන්නේ? කරණීය මත්ත කුසලේන යන්තම් සාන්තම් පදං අභිසමෙච්ච සාන්ත පදනම් වූ නිවන් ද පැමිණීම සඳහා කුමක්ද කරන්න ඕනේ? අන්න බුදුරජාණන් වහන්සේ කරන්න ඕනේ වැඩ පිළිලක් පෙන්නවා. කෙටි කළ මාතෘකා වශයෙන් පෙන්නපු පද ටිකක් තියෙනවා. සක්කෝ උජූච සූජූච සුවචෝ සුවචෝ චස මුදු අනතිමානි සන්තුසකෝච සුබරෝච අපකිච්චෝච සල්ලවකවුත්ති සන්තිද්‍රියෝච නිපකෝච අප ගබ්බු කුලේසු අනුගිද්දෝ නතකුද්දන් සමාතරයකින් තියෙන විඤ්ඤා පරි උපදේජුම්. ඔන්න විදිහ කරගන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ ලෝක සත්‍යයට යහපතට සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවං සුඛිතත්තා කියලා ලෝකයාට සිතපත් යහපත සාන්තිය පතුරවන්න ඕනේ. තමන් විසින් යමක් කරගන්න ඕනේ ඉස්සෙල්ලාම නිවන් දකින්න ඕන නම් ඒ විදිහ දැනගන්න ඕනේ. ඒකයි කළ යුතු හැදී. අපි අර සතර සතිපට්ඨානයේ කියපු හරි තමයි ඔතන කියවෙන්නේ ඔක්කොම. සකස් වෙන්න ඕන සක්‍රීක් වෙන්න කිව්වේ ඒකයි. දක්ෂයෙක් වෙලා කියවල බෑ. දක්ෂය කියන වචනේ සාමාන්‍ය ලෝක සම්මත වචනයක්. සක්ක කියලා කියන්නේ සුද්ධවන්තයෙක් හැටියට සකස් වෙන්න ඕන, සුදුසෙක් වෙන්න ඕන, සැකසුම් ඇත්තෙක් වෙන්න ඕන. මොකද්ද කරගන්න කිව්වේ? සතර සතිපට්ඨානට අනුකූලව සකස් වෙන්න ඕන. සක්‍රීක් වෙන්න ඕන, නිවන් දකින්න ඕන. තමන් කරන කියන හිතන දේවල් සැලැස්මක් තියෙනවා කරන්න. ඒකෙන් පිට කරන්න හොඳ නැහැ. ඒ තුර ක්‍රියාත්මක වෙන්න ඕනේ. අන්න ඒක දක්ෂයෙකුනා නම් ඒකත් හරි. සක්ක කියන්නේ ශුද්ධතාවයටපත් වෙන මාර්ගය ඕකයි. රාග දේශ මොහ ක්ෂය කර දවන්න නෑ. ලෝභ දේශ මොහ තමයි ගුණ. ලෝභ දේශ මොහ අහක් කරන්න ඉස්සෙල්ලා ශුද්ධ වෙන සත්‍යය වැඩ කටයුතු කරන්න ඕනේ. ඒක කරනකොට උජුච ඔය උරුජීවය තමයි කොඳු වැඩ කෙලින් තියන්න කියලා හදායන් තියෙන්නේ. උරුජු වෙන්න ඉතින් කොන්ද යුතු කරන එක හරියන්නේ උජුම් කායන් කියලා එකක් කිව්වෙත් කායජ්ජතුකා කියලා වචනයක් තියෙනවා. කාය කියලා කිව්ව කරන ක්‍රියාකාරකම්. ඉජු වෙන්නේ මොනවද? වංක වෙන්නේ මොකෙන්ද? ඕක දකින්න ඕනේ. මොනවද වංක වැඩ, මොනවද අවංක වැඩ? ප්‍රාණඝාතයේ වංකයි, ප්‍රාණඝාතයේ වෙන්නේම අවංකයි, ප්‍රාණඝාතයේ කිරීම වංකයි, කරවීමත් වංකයි, කිරීම එක අනුබල දෙනවනම් ඒකත් වංකයි. වංකයි කියන්නේ ඇදයි. ඒක වර්ණා කරනවනම් ඒකත් ඇද වැඩ. අවංක වෙන්න උජු වෙන්න නම් ප්‍රාණඝාතයේ කරන්නේ, කරවන්නේ, කරන අයට අනුබල දෙන්නේ, කිරීම වර්ණා කරන්නේ කියලා. මෙන්න මේ ගුණේ බීනකොට අවංක වෙනවා. කායජ්ජිතක කායජ්ජු කරන්නේ ඔතනින්. කොන්ද කොච්චර කිලින් තියාගත්තත් ප්‍රාණඝාත කරනවා නම් කරවනවා නම් අනුබල දෙනවා නම් වර්ණා කරනවා නම් හොරකම් කරනවා නම් කරවනවා නම් අනුබල දෙනවා නම් වර්ණා කරනවා නම් කාමීත්‍යාචාරය කරනවා නම් කරවනවා නම් අනුබල දෙනවා වර්ණා කරනවා නම් කොන්ද වැට හරියට මොකක් හරි පොල් පිටි වැදලා කියුනේ තියාගත්තත් වැඩක් වෙන්නේ නැහැ. මොනවා හරි දායකන් හිර කරලා එන කොදු වැට වෙල මොනවා හරි දාලා පටි දාලා වැදලා එන කිලින් කරලා තියාගත්තත් ඇද නොවි හිටින්න. ඔව් අංකයි ඇදයි. උජු වෙන්නේ බෑ කවදාවත්. කායජිතුකා වෙන්න බෑ. උජුං කායං වෙන්න බෑ. නමුත් අද වෙනකොට අපි දිහා තියෙන්නේ කොඳු වැට කෙලින් තියාගෙන උජුම් කායන් වෙන්න. බුදුරන් වහන්සේ දුන්නේ කාය අවංකත්වයෙන් යුක්ත වෙන්න, කාය වංකත්වය අත්හරින්න, වචී වංක අත්හරින්න, මනෝ වංක අත්හරින්න. ඒ කාරණා තුනම වංකන ඒ බුද්ධිලයාට හිතෙනුත් හිතෙනුත් වංකයි, කයනුත් ක්‍රියාවිනුත් වංකයි, වචනිනුත් වංකයි කියන මේ තුන්පොලිම වංකන. වංකයි කියන්නේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර කරනවා, කරවනවා, අනුබල දෙනවා, වර්ණනා කරනවා, බොරු කේලම් පරිසවාතෙන ප්‍රලාප කියනවා, කියවනවා, කියන ඇට අනුබල දෙනවා, ඒක වර්ණනා කරනවා, ලෝභ වෙනවා, තරහ වෙනවා, මෝහ වෙනවා, ඒක කරනවා, කරවනවා, අනුබල දෙනවා, වර්ණනා කරනවා, ඒක තමයි හොඳ කියන. ඔන්න ඔය විදිය කරගත්ත කෙනා සමාතින්ම තුම්පොලින්ම වංකයි, ඇදයි. එයාගේ ඇදේට උපමාවක් දීලා තිනවා ගෝමුත්‍ර වංකේ කියලා. ඔන්න අවංක වෙන හැටි සහ වංක වෙන හැටි. එයාට කියන්නේ ගෝමුත්‍ර වංක. ඒක උපමා තේරුම් කරලා දෙනවා. මොකද ඒ කාලෙදි විච උපමාවකින්. දැන් බලකරත්ත වැඳගෙන ඉවෙලා හිටම උපොල්ලත් අරගෙන අරගෙන අදත් යනවා. දැන් නම් මේ කාලේ බොහොම අඩුයි දකින්න. බලකරත්ත වල හරක් දෙන්නේ වැඳගෙන බලකරත්තේ මහා බල පටවාගෙන ඔය අරගෙන යනවා. අර ඉස්සරහන් උන්ට බලිගින ඉන්න පිදුරු ටික අකන්න ඉල්ලා තියලා යන ගමන් කන්නේත් ඒකේ මුත්‍රා කරන්න තියන ගමන් වෙන්නේත් යන ගමන් ඉතින් ඔහොම තමයි හරකා යන්නේ. ඔය වෙනකොට මොකද කරන්නේ? මුත්‍රා බලය දෙනාම අර කරත්තේ යන ගාම අර ගොනා මුත්‍රා කරනවා. බලා ගොහා මුත්‍රා රවුමෙන් රවු මෙහෙම තමයි ගිහින් තියෙන්නේ. හරියට අර ස්පේන් කම්බියක් දිගාරියා වගේ වාගේ. හරියට ඔකෝ එක තැනකවත් ඇද නැති තැනක් නෑ. ඒ යන යන ගාම මුත්‍රා කරගෙන යනකොට මේ හෙල්ලි රවුමෙන් රවු ඔහොම තමයි ගිහින් තියෙන්නේ පාර දිගට. ඔන්න ඔක උපමා කරන් කියන ඔන්න ඔහොම තමයි හිතෙන් කයෙන් වචනෙන් පාප කරන බුද්ධලයාගේ ස්වභාවය ඌ අවංකයි ඇදයි ඔන්නෝ. ඇද නැති එක දෙනකත් ඔහුගේ ක්‍රියාව තුර නැහැ. කතාවෙත් නැහැ, වචනින් නැහැ, හිතෙත් නැහැ. මෙන්න මේ තත්ත්වෙට කියනවා ගෝමුත්‍ර වංක. අවංක වෙන්න බෑ එතන ඉඳලා. එක පැත්තක් ඇද නැහැ. වචනේ හොඳයි. වචනින් නම් බලපුවාම දෙයියා. කිසිම නැහැ මං කිසිම හරදක් කරන්නේ. වතින ඇද නැහැ කියන එක තනිකරක් කියනවා හොද. වැරදි වැඩ කරන්න එපා. ඌ තමයි වැරදි වැඩ කරන එකේ ලෝකෙත් නෑ වයුම් ඉන්න. අනුන්ට කියනකොට හරියට පුරසාරයෙන් කියනවා, කතා කරනවා සුද්ධ ඇතුව කතා කරනවා, මමත් සුද්ධයි උඹලා සුද්ධ කියලා. ඉතින් එහෙමත් කියනවා. බලගහම ක්‍රියාවත් ඇදයි වතිනේ විතරයි තියෙන්නේ, හිතත් ඇදයි. අන්න එහෙම තියෙනවා දෙපොල ඇදයි. හිත ඇදයි, ක්‍රියා වතිනේ මැද තියෙන වතිනේ ඇද නැහැ. ක්‍රියාවත් ඇදයි. පාණඝාත කරනවා, කරවනවා, එදික කරනවා. පාණඝාත එහෙම කරන්න එපා. බොන්න එපා. සූදුවට යන්න එපා. බණ කියනවා කටින්. වචන විතරක් ඇද නැහැ. එහෙම කොරසක් ලෝකේ ඉන්නවා. එයාලත් ඒ කාර්යදීච භාණ්ඩයකින් උපමාවක් දුන්නා. නගුලේ දෙපැත්ත තියෙනවා ඇදයි. නගුලේ මැද තියෙන කඳ ඇද නැහැ. නගුලේ කෝටි කියන්නේ කෙලවර. නගුලේ කෝටි දෙක ඇදවාගේ, කෙලවර දෙක ඇදවාගේ. ඉතින් වචනේ විතරක් ඇද නැහැ, ක්‍රියාවයි හිතයි ඇදයි. නංගල කෝටි වංකේ කියලා ඔකට කිව්වා. නංගල කියන්නේ නගුල, කෝටි කියන්නේ නගුල දෙපොල, උඩයි යටයි දෙක. ඒ දෙක ඇදයි. මැද හරි කෙලින් තියෙනවා. නගුල උපමාවල දිනක මේ නගුල වාගේ වුණා. උංගෙත් වංකකම තියෙනවා දෙපොල, එකයි ඇද නැහැ. ඉතින් තව කොහොමද තියෙනවා? දැන දැන ඇද අරගන්න සුද්ධ වෙන කට්ටියක් ඉන්නවා. ඒ වංක වුණත් කමක් නැහැ. ඒකේ දවස ගානේ පොඩ පොඩ වැරද්ද දැරගෙන අහ කරපුවාම ඉන්නේ එළියයි. ජීවිතය ආලෝක වෙනවා. නිදහස් වෙනවා. හැබැයි යන්තම් තියෙන්නේ. සම්පූර්ණ අවංක වෙලා නැහැ. හැබැයි වරද වරද හැටියට දැක දැක ආයත සංවරේ පිහිට වැරද අරගන්න පිරිසක් ඉන්නවා. එයත් උපමාවක් කළා පායන හඳට. හඳේ පේන මාසේ පෝයෙන් පස්සේ හඳේ එක රේඛාවක් වැටෙනවා, එක කලාවක් පේන්න පටන් ගන්නවා. ඒක එන්නේ දවස ගානේ කලාවෙන් කලාව පිරලා පිරලා හඳ පූර්ණ වෙනවා. ඇද ඔක්කොම ඉවරයි. අද කවුමද ඇදක් තියෙනවා. චන්ද්‍ර රේඛා වංකය කියනවා ඕකට. හඳේ තිබෙන්නා වූ ඇද හවුම වාගේ. පටන් ගන්නට ඇදයි අලහන් දිනවා අටවක දාන. පසලොස්ස වෙනව සම්පූර්ණ පිරිනව. එතකන් ඇදපැත්ත අපේනවා. ඊළඟ වට වුණාට පස්සේ සම්පූර්ණ පිරිනුමයි. අන්න ඒ වගේ ක්‍රමක්‍රමයෙන් වරද දැනන්නේ ඇද අරගෙන යන බුද්ධිලාගේ ඇද තියෙනවා. දැක දැක ඇද ආරිනවා. ඊයන් වංකත්තේ එහෙම එකක් කියලා පෙන්නනවා. එතකොට වංක කියන්නේ ඇද. ඔය විදිහේ ඒ වංකත්තේ ඔය කොයි එකේ නෝ වංකනා වංක හොඳනේ. වංක ඔක්කොම අත්හැරපුවාම අවංකයි. එහෙනම් දස අකුසල් කරන්නේ නැත්නම් කරවන්නේ නැත්නම් අනුබල දෙන්නේ නැත්නම් දස අකුසල් වර්ණා කරන්නේ නැත්නම් ඔව් හිතෙනුත් අවංකයි ක්‍රියා වෙනුත් අවංකයි කතා වෙනුත් අවංකයි. මෙන්න වෙදෙන්ට ආවහම කියනවා උජුං කායං වුණා. උජුච වුණා. මෙන්න නිවන් දකින්න ඕන නම් යමෙක් කළ යුතුයි ඒ කියන්නේ. කර්ණීය මත ගොතලේන යන්තම් සාන්තම් පදං අபிසමේ. සාන්ත පද නම් වූ නිවන්ට පැමිණීමේ මොකද කරන්න ඕනේ? ඔන්න ඕකයි කරන්න ඕනේ වැඩ පිළිවිල කියන දේශනා කළේ. එනදී අපි එකක් වෙලා භාවනා කරලා විතර හරි නැති කිව්වොත් හරියන්නේ නැහැ නේ. කිව්ව ටික ඔක්කොම කරන්න ඉබේ. සූජුච. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ අවංකත්වයේ තියෙන එකයි ඔය කියන ලෞකික අවංකත්වේ. ඔය අවංකත්වයේ ඉඳගෙන පුද්ගලයා අවිද්‍යාවේ කටයුතු වල ගියොත් එතන නැම්මක් තියෙනවා. නියම විදිහට ඉරිදු නැහැ. නියම පූර්ණ ඉරිදු මාර්ගයක් තියෙනවා. නිවන කරාම යන මාර්ගයක්. නිවන කරා යන මාර්ගයෙන් වැහැගත්තොත් ඒක මලාසේ ඉරිදුයි. සෝයෙහිවත් නිවනට යන්නා වූ ඉරිදු බව. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වහින්න ඕනේ. ලෝකෝත්තර වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වහින්න තෙන්න කටයුතු කරපුවාම සූජුච වෙනවා. මනසේ ඉරිදු වෙනවා කියල හරියන්නේ නැහැ. මොකද මනසේ ඉරිදු වෙන්නේ. උජුච සූජුච වෙනව තෝරා ගන්න ඕනේ. උජුච වුණාම ලෞකික වශයෙන් සුගතිය ලැබෙනවා. සූජුච වුණාම නිවනට මාර්ගයේ පෑදෙනවා. නිවන් මාර්ගයට වහිනවා. ඒතර මේ මාර්ගයට බැහැලා ඉන්නකොට ඔහුගේ වචන නිකම් බිල්ලවාගේ ඉඳලා බෑ, ගොළුවාගේ ඉඳලා බෑ. බොරු කියුවේ නැතුවම කේලම් කියන්නේ නැහැ, පරද වචන කියන්නේ නැහැ, ප්‍රලාප කියන්නේ නැහැ. හද්ද නොකර ඉන්න එකත් ගොළුවත් ඔඩිය කියන්නේ නැහැ. ගොළුවත් බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, උට කියන්නේ බෑ. දැන් එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. ඒවා නරක නිසා නොකියන ගාම හොද දෙයක් තියෙනවා කියන්නේ. යහපත තමන්ටත් ලෝකියත් වෙන දෙයක්. ඒ තමයි සුවච. සුවච වෙන්න ඕනේ. සුවච කියන්නේ නිවන් සහ නිවන් මගට යම් කිසි වචනයක් යහපත් වෙනවද? යම් භාෂාවක් යම් වදනක් ධර්මයක් ඇසුරු කරනවද? එවන්දු දහම් පද අරගෙන භාවිතා කරන්න ඕනේ, කියන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ. අන්න එතකොට සුවච වෙනවා. ඒ වගේම සැලගති නැතිලා මුරුදු වෙන්න ඕනේ. මුදු වෙනවා කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ උඹලට නිවන් දැකින මේවා බාධායි, මේවා අත්හැරපාලා කියවනම් නැමෙන්න ඕනේ දහමට. මුරුදු දේ නවන්න පුළුවන්. මුරුදු නැති දේ තද දේ නවලියෝ කැලෙනවා. මුරුදු නම් නවන්න පුළුවන් මොන අතක. අන්න ඒ වගේ මුදු ගතියක් තියෙන්න ඕනේ දහමට නැමෙන්න. දහමට නැමෙන්න නැත්නම් ලෝකෙට එහෙම නැමුණොත් එහෙම කාමයන් පස්සේ වහල් වෙලා යනවා. ඒවේ ආදීනම කියලා වෙන් වෙන මාර්ගයක් කිව්වට පස්සේ ඉන්ද්‍රියන් සංවර කිව්වනම් කරගන්න කිව්වනම් ඒකට මනසේ නම්මිතාවයක් දක්වන්න පුළුවන් මුදු ගතියක් තියෙන්න ඕනේ. ඒ වගේම අතිමාන ඇති පුද්ගලයාට හැමතැනම අවවාදයක් අනුශාසනාවක් පිළිගන්න බෑ. කවුද ඕක කියන්නේ? අපි ලෝක කාලේ කවුද? අපි දන්නා ඔහුගේ පරම්පරාවක් දන්නා, ඔහුගේ හැටි දන්නා. ඔවුන් කියනවා කවුද අපි අහනවාද? මාන්නේ ලොකුනත් අතිමානීට වස්තතේම බලන් අහන්නත් බෑ. බල කියන්නේ කෙනත් හොයන්න ඕනේ. බල කියන්නේ මොකද්ද නෙමෙයි, කියන්නේ කවුද කියලා හොයනවා. කියන එක ලොකුනම් තමයි බාර ගන්න. හාමුදුරුවෝ කියන හාමුදුරුවෝ කියන එකත් අහනකොට ඒ හාමුදුරු කාය කවුද? උපසම්පදාද? එහෙනම් නායක හාමුදුරුවෝ නිකාය මොකද්ද? අමරපුර? කවුද අමරපුර? ඒලා අපි යනවාද? අපි සියම් නිකායේ. දැන් හරි ප්‍රශ්න වෙනවා. මොකද අතිවාහනේ. ඒකත් මාන්නේ කරගෙන. ඒ කාය කවුද? ඒ බණ කියන්නේ කව කොහෙන් මාන්නේ ඉච්චකේද? අහන්නත් එහෙමයි ඉතින්. මොන වංශකාරය යගේද කොහෙ ඉන්නේ? මේ මහ වලව්ගේ හාමුදුරුවන්ගේ පුතාද මේ මහනිලා ඉන්නේ? ආ එහෙම කියන්න අපිට කරු කරන්න පුළුවන්. එහෙම යඩු කරන්න හොයන්නේ. මේ අතිමානී ඇති. අතිමානීට නිවන් දකින්න තියා දහමක් අහගන්නත් බෑ, මාන්න කාලයකට වැහිනවා. ඒක අපි කොහොමද ඕකලන් කියලා විමිත ගන්න? ඔවුන් අපි දෙක දෙකට කාලා බිලා හිටපේ උන්. දැන් එක එක මතක ඉනවා. ඉතින් ඒතර අතිමානීට වැහිලා. ඔවුන්ගේ මානිය නැති වෙන්න ඕනේ. න අතිමානී තමයි අනතිමානී කිව්වේ. අතිමානියෙන් තොර වෙන්න ඕනේ. මානියෙම තොර වෙන්න බෑ. නිවන් දකින්න අරිහත්ත්වයට පත් වෙනවා මාන උද්දච්ච අවිද්‍යාව කියන එතන මානකේ සංයෝජනේ විදිහට කරලා අරිහත්ත්වයට පත් වෙනවා. ඒ මාන සියල්ල ඉවර වෙන්නේ. අතිමානියෙන් ඉවත් වෙනවා නේ නිවන් දකින්න මඟ පාදා ගන්න ආරම්භ කරන්න. ඒකයි කිව්වේ මාන අතිමාන දෙකක්. ආත්මීමානිය කියලා තියෙනවා මම කියන හැඟීම නිසා තියෙන එකලා මානිය. ඒක නැති වෙන්නේ කවදා හරි අරිහත් මාර්ගඥානෙ පූර්ණ වෙලා අරිහත් ඵලය ලැබෙන කිට්ට වෙන කොටයි ක්‍රමක්‍රමින් ගිහ අරිහත් ඵලය තමයි උරටම ඉවර වෙන්නේ. අතිමානිය කියලා එකක් තියෙනවා. අන්න ඒක තමයි අයින් කරගන්න ඕනේ. ඉතින් එතනින් තමයි මුල පටන් ගන්න අතිමානිය අත්හැරලා. මේ සූයතෝ චත මුදු අතිමානි මේ සන්තෝෂ කෝජ දැන් හැම වෙලෙම හිතට යථාර්ථය දැකලා ඉන්න සතුටේ ඉන්න ඕනේ. මට මෙන්න මේ මල් කෙරෙහි මට මේ දින් අපවාදයක් නැහැ. මගේ මේ ආකාරයෙන් වරදකින් දූෂ්‍ය වෙන්නා වූ මානසිකත්වයක් ඇති වෙන්නේ නැහැ කියලා. තමන් සතුටක් ලැබෙන්න ඕනේ ධර්ම මාර්ගය තුල අප්‍රමාදව කටයුතු කරගෙන මම ප්‍රයෝජන ගන්නවා. ලැබූ මිනිසත් බැවින් මම යහපත ප්‍රයෝජනය ගන්නවා කියලා තමන්ට වැටහෙන්න ඕනේ. සතුට එන්න ඕනේ. අන්න ඒක තමයි සන්තෝෂ වෙන්නේ. සුබර වෙන්නේ. අපි යම් කිසි දයක් බාහිරයක් හෙවත් බලා දරනවා. වැඩක් නැති බර තමයි දරන ලෝකයා පුරුදු වෙලා තියෙන්නේ. මොන බලද? කෙලවරක් නැති ලෝකෙ තියෙන ගුණ කන්දල් තමයි ඔළුවේ උස්සගෙන බල තරන් අරකත් මගේ මේකත් මගේ මට ඕන හැටියට මේක තියෙන්න ඕන අරක තියෙන්න ඕන. ඕවා ඉතින් බර. ඕවා නෙවෙයි නිවන් දැකීමට යමක් දැරිය යුතුද? අන්නේ බර දරන්න ඕන. සුබර වෙන්නේ එතකොට. අපකිච්චෝද මේ කෘත්‍ය කරන වැඩ අල්පභාවයට පත් වෙනවා වෙන්න ඕනේ. බහුකෘත්‍ය වෙලා බෑ. බහුකෘත්‍ය වෙන්නේ සාගදේශ මොහ පස්සේ ගියාම. ඒවෙන් ඈත් වෙන්න අපිට අවශ්‍ය දේ විතර කරගන්න සිව්පසේට අවශ්‍ය දේ කර ගැනීමට අවශ්‍ය කෘත්‍ය විතර ඉතුරු වෙන්නේ. වැඩක් නැති සාගදේශ මොහට කරන වැඩ ඔක්කොම අහක් වුණාම අල්ප කෘත්‍යයක් ඇති වෙන්නේ. එතෙන්ද පත් වෙනවා නිවන් අවබෝධ කරන කෙනෙක්. තල් ලෞක වෘත්‍ති මොකද මේ? අපි කරන වැඩත් නම් ඔක්කොම සැහැල්ලු වෙන්න ඕනේ. එතකොට සල් ලෞක වෘත්තිය කියන්නේ වැඩ පිළිවෙල. ලෞක කියලා කියන්නේ යම් කිසි ආකාරයෙන් අපි විසින් සැනසුමට සුවයට හේතු වෙන්නා වූ ඒ වගේම නිවන් මාර්ගයට හේතු වෙන්නා වූ දේවල් වලට බහැලා ඉතින් ඒ සහැල්ලුවේ යුක්ත වෙන්න ඕනේ. එහෙනම් පස්සද්ධි සම්බොජ්ජංගේ සහැල්ලුවේ ස්වභාවය. ඒ ස්වභාවය යුක්ත වෙන්න ඕනේ. හිතගත සහැල්ලුයි. මට කාගගිනි දාහගිනි පෙලීම් නැහැ. ඒවෙන් මං ඈත් වෙලා නිදහසේ ඉන්නේ. මම මේ ලෝකේ වැඩක් නැති කුණු ගෝලවල් පටලවාගෙන දුක් විඳින්නේ නැහැ. මගේ ජීවිතය හැකි තරම් සැහැල්ලුවෙන් ගත කරලා මේ නිවන් මාර්ගයටයි මම මේ යොමු කරගෙන ඉන්නේ කියලා. අන්න එහෙම කරගන්න පුළුවන් මානසිකත්වයේ තියෙන්න ඕනේ. පුළුවන් තරම් ඒක නැඹුරු වෙලා ඉතින් සකස් වෙන්න ඕනේ. සන්තිඉන්ද්‍රියකින් ඉන්ද්‍රිය සංසෝන්න ඉන්ද්‍රියන් සකස් වෙන්න ඕනේ. ඉන්ද්‍රිය සංවර සීලිය ආරම්භ වෙන්න ඕනේ. ඒ තමයි කිව්වේ ඉන්ද්‍රිය සංවරයේවත් ඉන්ද්‍රිය භාවනාව. අර නිවන් මාර්ගයට අවශ්‍ය කරනම දෙයක්. එකෙන් එක රෝහ හදාගෙන ආපුවාම ඉන්ද්‍රිය භාවනාවට බහිනවා. සන්ති ඉන්ද්‍රිය කිව්වේ ඒකයි. නිපක පාක කියන්නේ විපාකයක්. පැහෙන පැත්ත විපාක කියන්නේ නිපාක. පාකයක් කියවත් පැහිවලපත් වෙන්නා උදේ වෙන් වෙනවා. විපක වෙනවා. ඒ කියන්නේ සසලට හේතු වෙන්නා වූ කර්ම රැස් කරන්නා වූ සැනින් ඉවත් වෙන්න ඕනේ. මං ජීවත් වෙන්නේ මතු අනාගතයේ පැතුම් පතවතා ඉඳලා මේ ලෝකෙම තව වැජමිල විදයක් හොයන්න නෙමෙයි. කවදා හරි නිවීම සැනසීම යම් තැනකද ඒ නිවන මුල් කරගෙන යමක් කළ යුතුද මං එතනයි ඉන්නේ. එතෙන්ට අවශ්‍ය දේ මං කරන්නේ. කර්ම රැස් කරන්න බලාගෙන නැහැ මේ ලෝකේ සම්පත් විඳින්න. අන්න ඒතන නිවක වෙනවා. අප ගබ්බෝ ගැප් කරගත්ත දේවල් අල්ප වෙනවා. ගැප් කරගන්නේ මොනවද? රාගීට ඕනේවයි දේහීට ඕනේවයි මෝහීට ඕනේවයි ගැප් කරගෙන තමයි කෙලවරක් නැති ගබ්බ තියෙන්නේ. ඒ වැනි තමයි ගිහිල්ලා ඉතින් බහු ගබ්බයන්ගේ උපදිනවල සියලු හතර පහම උපදින්න හේතු වෙනවා. අප ගබ්බ වුණාම ඒ ගැප් අල්පයි. දැන් නිවන් දැකීමට යමක් ආධාරද යම් පැවැත්මක් ඕනේද? ඒ පැවැත්මට අවශ්‍ය දේ තමයි ගැප් කරගන්නේ. ඊට ඕන දේ විතරයි. ඒ වගේම ඛණ්ඩ ආහාරයක්, ඉන්න තැනක්, ලෙඩ වෙහෙතක්, ඉන්න වස්ත්‍රයක්, ඒ සදාවති කරන්න ඕන යමක් හරි යම්බ කරගන්න ක්‍රමයක් නම් ඒ අවශ්‍ය කරන දේක්. මේක අත්‍යවශ්‍ය දේ වල ඒ දිගට අවශ්‍ය දේ විතරයි හිතේ තියාගන්නේ ගැප් කරගෙන කටයුතු කරන්නේ. කුලියතු අනනුකිතු මේ කුල වශයෙන් කුලිය ඇරින්නේ නැහැ කියලා කියන්නේ. අපි හැම වෙලේම වෘද්ධ වෙලා තියෙන මොකද? මේ පැවැත්ම හා සම්බන්ධව අනුකූල වෙන්න. කුල කිව්වේ ජාති කුල වොත් ඒක නෙමෙයි මේ කියන්නේ. රාග, ද්වේෂ, මෝහ කියන මේවාට අනුකූල වුණොත් එහෙම. ඒකෙන් ඉවත් වෙන්න ඕනේ. ඉවත් වුණාම නිවනට නිවනට අනුකූල වෙනවා මිසක් ලෝකයට අනුකූල නොවෙන්න ඕනේ. නැත කුද්දං සමාතය අසමාචාරෝ කුඩා වූ දෙයක් ඕ නොකල යුතුයි. කිංචි යේන විඤ්ඤු පරි ඥානවන්ත වූ අනිකයි මේවා හොඳ නෑ කියලා කරුණු ඇතුව තේරුම් අරගෙන නරකදී නරකයි කියලා පෙන්වනවා. අන්න ඒවා අයින් කරලා ඒවෙන් ඒ සම්බන්ධ වෙන්නේ නැතුව ඉතින් සියලුම අසමාචාර ශුද්‍ර වල වලින් ඉවත් වෙන්න ඕනේ. ඔන්න ඔය ටික කරගෙන යන කෙනාට නිවන් මාර්ග පෑදෙන්නේ. නිවන් දකින්න ඕන කෙනා ඔන්න ඔය ටික යන්න ඕනේ. ඔහොම යන කෙනෙක් තමයි සුඛේ නම් නිවන මිසක් තපෝ ගුණේ හැර නිවන හැර ඒවත් බොජ්ජංග ධර්ම හැර තවත් දෝෂ අතුන්න සූයක් මම නොදකිමි. මේ කිව්ව බුද්ධ වචෙන්ද අනුකූලව සුඛිනෝවා කියන අදහසෙ ඉන්න ඕනේ. දැන් ඉතින් නිවනට හේතු වෙන සුවේ මොකද්ද? සුඛිනෝවා කරන්න කිව්වේ තපෝ ගුණේ හැර බොජ්ජංග ධර්ම හැර නිවන හැර දෝෂ අතුන්න තවත් සූයක් මම නොදකිමි. මෙන්න බුද්ධ දේශනායි සුවේ. ඔන්න ඔය අදහසින් සුඛිනෝවා කියන්න ඕනේ. කේමයයි යමක් ඇත්නම් සතර බයයි නිවන කේමයි කියලා දකින්න ඕනේ. දැන් නිවන මුල් කරගත්ත පද තමයි දැන් ඉන්නේ සුඛිනෝවා කේමිනෝ අන්තු සබ්බී සත්තා භවන්ත සුඛිතාත්තා. මේ සුඛිතාත් භාවය කියලා කියන්නේ නිවනට මුල් වෙලා යම් තැනකම රාග දේශ මොහ හැංගි වෙන් වීමෙන් දුකෙන් නිදහස් වීමේ සුවයක් ඇද්ද එතෙන්ටපත් වෙන්නා වූ අධ්‍යව දරන්න ඕනේ. ලෝක සත්‍යයට සාන්තිය ලැබෙන්නේ ඒකෙන්. ඉතින් එවන් දයා ලෝකයට ලැබෙවා කියලා ඉතින් නිවන මුල් කරගෙන මෙත් වැඩීම උතන ඉඳලා එනවා. ඉතින් ওই නිවන මග පූර්ණ වෙනකොට මුලින් පටන් ගන්න සකස් කරගත චරිතාස්තනයයි තමගේ ක්‍රියාකලාපේ හැදගස්සගෙන දහමට අනුකූල කර්මස්ථානයක් වළඳ ගන්න හැටි. ඉතින් ওই ටික තමයි උතන තියෙන්නේ. ඉතින් වීතරාගී වීත දෝෂී වීත මොහෝගී මාර්ගයට පෞකලයේ හදාගෙන ඔන්නම් බුදු ගුණයක් අරගෙන වළඳ පුළුවන්. බුද්ධානුසති මිත්තාච අසුභම් මරණසති ඉතිමා චතුරාලක්කා බිකු භාවීය සීදවා මේ ආදි වශයෙන් මේ සිල් වඩන මේ ආරි මාර්ගය පූර්ණ කරන භික්ෂුවට භික්ෂුව ගහන භික්ෂුව විතරක් නෙමෙයි කාටත් රාහුකින් ඔක්කොම අයිතියෝග. ඉතින් එයාට තියෙන කාරණා හතර බුද්ධානුසතියයි මිත්තානුසතියයි අසුභානුසතියයි මරණානුසතියයි අතර ආරස්සාව. හරියට යම් කිසි රජෙකුට අස්සිය පාවල් කියලා පෙර කාලේ තිබුණ චතුරංගිනී සේනාව කියලා ආරස්සාවට. අන්න ඒක තමයි උපමා කරන් තියෙන ඔය විදිහේ චතුර ආරස්සාව කිව්වෙත් ඒකයි. ආරස්සා හතරක් තියෙනවා. රජුරවන්ට ඇත් සේනාව අත් සේනාව නෑ ඇත් සේනාව වෙනුවට තමයි අද තියෙන්නේ. මොනවද කැටපිලර් තියෙනවා ඩෝසර් තියෙනවා. එදා ඇත් සේනාවේ වලින් තියෙනද ඒවැ අත් සේනාව තියෙනවා. වේගෙන් යන්න පුළුවන් වාහන තියෙනවා. අත් බලය තමයි ඒකේ තියෙන්නේ. අස බල කියලා තමයි ඒකට කියන්නේ. අන්න අදත් එදා ඇත්තා සිය පාවල තමයි අදත් තියෙන වෙනස් ක්‍රම වලින්. එදා ඇත්තෝ කියලා නම් පණ තියෙන සත්තු ජාතිය ලොකු සත්තු ජාතියක් හරිනේ වැඩගත් එකනේ. අද කැටපිලල් බුල්ඩෝසර් ආදී වශයෙන් කියන ඒවා ක්‍රේන් ක්‍රේන් අරවාමියා කියන ඒවා තමයි අද වැඩ ගන්න ඇත්තුන්ගෙන් ගන්න වැඩි ඒකෙන් ගන්න. අස්වැකින් දුවලා පැනලා යන්නේ වේගවත් වැඩ කරගත්තා. අද තියෙනවා වේගේ යන්න පුළුවන් වාහන හෙලිකොප්ටර් ප්ලේන් ඕවා තමයි ඊට වඩා මහ බලවත් අස්ව සේනාව. ඒ ඇත්තා සිය පාවල. ඉතින් රටේ ගෙනියන්න පුළුවන් ඒවා තියෙනවා. බරුසා ගෙනියන්න ඔක්කොම කරගන්න අවශ්‍ය වැඩි ඒවට ගෙනියන ඔය තවත් ඕතන වාහන තියෙන ඒවා තමයි සිය සේනාව. පාවල සේනාව තමයි අද ඉන්නේ හමුදාව. ගැලපෙන ඉදිරි එක එක විදිහට සකස් කරගත්ත හමුදා සේනාව. ඉතින් ඇත්තින් සිවුරාගේ සේනක රජුරවන්ට ඕන ජය ගන්න. ඔන්න ඔයාලගේ සිවුරාගේ සේනක උපමාවක් කරලා පෙන්නුවා. බුද්ධානුසතිය සතිය මෙත්තානුසතිය අසුභානුසතිය මරණානුසතිය කියන මෙන්න මේ අනුස්සති හතර මේ නිවන් දකින්න කියලා සේනා හතරක්. ඔය සේනාව වැද්ද කොටු වෙලා යනකොට රජුරවන්ට පහර ගහන්න සේනාව ඉඩ දෙන්නේ නැහැ. රජුරවන්ට ආරස්සාවක්. ඒ වගේ බුදු ගුණේ ආරස්සාවක් එනවා. බුදු ගුණේ තුල ඉන්නකම් ඔහුගේ මනසට සාග දාහ දේශ දාහයන්ගෙන් ඇතිලා මෝහයෙන් පිරෙන දේවල් වලට එන්න තියෙන රැක වර්ණයක් ලබා දෙනවා. ඒ වගේම භක්තිය ගෞරවයේ ශ්‍රද්ධාව පහර කරලා දෙනවා. දහමින් පින්නේ ධාතනින් බැහැරට හිත යවන්න තියෙන ගෞරව සාන්ත හිතක් ඇති කරවලා බුද්ධ කෙරෙහි ගෞරවයක් ඇති කරවනවා. මෙන්න මේ ස්වභාවය බුදු ගුණ සිහි කරනකොට වෙනවා. මෙත්තාට හතුරු සේනාවාගිය ඇතුළේ කරදර නැති කරනවා වගේ අමනුෂ්‍ය කරදර උපද්දලා සියල්ල දුරු කරන්න හේතු වෙනවා ඊළඟ සේනාවාගිය තමයි මෙත්තා. මෛත්‍රී හිත වඩනකොට හතුරු කරදර නැති වෙනවා. ආරි මාර්ගයේ තියෙන අපහසුතාවයෙන් නැති වෙලා යනවා. ඒ වගේම කාම ආදී අදහස් ඇති වෙලා ඒකට ගැති වෙලා යන වසඟ වෙන හිතක් තියෙනවා අසුභ භාවනා වඩනකොට. ඒකෙන් වෙන්නේ උපනිශ්‍රී ලබා දෙනවා. පාද බෑ හෙට කරනවා පස්සේ කරගන්නවා තව කල් තියෙනවනේ. ඔය ආදී වශයෙන් ප්‍රමාදින යදින මරණසතිය මරණසතිය වඩනවා. මරණසතිය වඩනකොට එහෙම ඉඳලා බෑ උඩට හුස්ම කරන් පල්ලට ඇන්න ඉඳලා මැරෙන්නත් පුළුවන්. එහෙම කයක් නෙමෙයි අරන් ඉන්නේ. එහෙම ජීවිතයක් නෙමෙයි ඒක. ඉතින් මම හෙට වෙනකම් බලා ඉන්නේ කොහොමද? හෙටදී තව මොහොතක් වෙනකම් හවස වෙනකම් බලන්න පුළුවන්. තව පැයක් වෙනකම් බලන්න පුළුවන්ද? පැයක්වත් පහු කරලා තියා මොහොතක් පහු කරලා මල ප්‍රමාදයි කියලා අප්‍රමාදී වෙනවා. අන්න ඒකයි මරණස මරණේ නීතය මරණේ නීතය කියන එක නෙමෙයි කියන්නේ. ඒක විග්‍රහ කරලා දකින්න කියලා පෙන්නන්නේ. අන්න මරණානුසතිය දකින්න ඔය හතර දකින්න ඕනේ කොහොමද? ඔය හතර අපිට ආදාරකයි. ඉතින් ඔය හතරේ ඉඳගෙන ඉන්න තමන්ගේ සතර සති වට්ටානේ ජීවිතය ගත කරන්න ඕනේ. එතන සැකවර්ණ තියෙනවා. එතන එතන ඉඳගෙන ඉන්න සතර සති වට්ටාන්ට අනුගලව කටයුතු කරනකොට ඒ වගේම අනිත්‍ය දුකනත් සිලක්ෂණියත් වැටහිලා ධර්මාබෝධය පූර්ණ වෙලා අවසේ පසුපාලය තුල සියල්ල නැగిලා එනවා. එහෙම නිවන් දකින්නේ ඕක එක කොටසක් විතරයි බුද්ධානුස්සතිය ඒ පදයක් අරගන්නවා කියන එක. ඉතින් අපි තේරුම් ගන්න එකකින් කරන්න බෑ. අනිත් ටික සම්පූර්ණ කරගෙන ඒ බුද්ධානුස්සතිය ගන්න ටික අදුවත් තිබුණා නම් ඒයි එක කරනෝ නිවන් දකින්න. අනිත් කොකම තිබුණා නම් නිවන්ට අවශ්‍ය උපනිසිරිය ওই විදිහට අවශ්‍යයි. ඉතින් ඕකෙන් තේරුම් ගන්න මේවා යම් යම් අලුපාඩුවක් තිබුණොත් ඒ නිසාම තමයි අපි ලබන අරිහත් ඵලයට වාර වෙලා තියෙන්නේ. අරිහත් ඵලයේ ලබන්නා තමයි මේ සියල්ලම වෙන්නේ අප්‍රමාදව අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන් කියන එකයි. ඉතින් මෙච්චර පුළුවන්කමක් තියෙනකොට එයාට තියෙන මහා ප්‍රඥාවක් තියෙන්න ඕනේ. සද්ධා ඉන්ද්‍රිය, වීරය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය කියනවා මේ කොටස් පහක් තියෙනවා. පංච ඉන්ද්‍රිය කියන නිවන් දැකීමට අවශ්‍ය කරන සති බෝධිපාක්ෂික ධර්මවලින් පහක්. ඔන්න මේ පහ මහා බලවත්. එයාට මෙන්න මේ කියනවා ආකාරයේ එකක් අඩු නොකර කරගෙන යන්න පුළුවන්. එහෙම කරගන්න කිව්වොත් අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන් මේ අද්දැවි. නැවත තව කෙනෙකුට ඔය කියන්නා වූ අරිහත්ත්වයටපත් වෙන්න තරම් ඒක බලවත් නැත්නම් ඒක කරන්න දෙයක් නැහැ. ඒක අපි අරන් සසරේදී එනකොට උපතක් එනකොටම අපිට ලැබිච්ච ගති ලක්ෂණයක් අපි ඉතින් කරගෙන ආපුවාන් ටිකෙන් ටික වැඩිලා මෝරලාපු ಗುಣ ඔය තියෙන්නේ. ඉතින් එහෙම ගුණාංගයක් මෝරලා තිබුණේ නැත්නම් ඒව දුර්වලතාවයන් හැදෙනවා. ඕකට කියනවා එක එක්කෙනාට සමාන නැති වෙන්නේ. එක එක නා ඔය මාර්ගය පූර්ණේ කරලා තිබෙච්ච නැති ඉඳ සංසාරේ විවිධාකාරයෙන් ගිලාපු මට්ටම් වල ඉන්නේ හින්දා ඉන්ද්‍රිය නානත්වයක් ඇති වෙනවා කියනවා. එතකොට ඔන්නේ ඉන්ද්‍රිය නානත්වය කියන්නේ නොයෙක් නේ මට්ටම් කෙරෙහි තියෙන උපරිම ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ඒවා උපරිම තියෙනවා නම් අරිහත් වෙයි. ඒකෙන් ඊට වඩා බාලන අනාගාමී මාර්ග අනුගාමී අරිහත් මාර්ග අනුගාමිකයෙක් වෙනවා. අරිහත් මාර්ගය කෙරෙහි ගිහිලා ඉවර කරගන්න බැරි වෙනවා. ඊට තලා බාලන අනාගාමි ඵලය ලැබෙනවා. එින් එහාට යන්න අමාරුයි. ඊට තලා ඉන්ද්‍රිය පහ බාලන අනාගාමි මාර්ගය අනුගාමි කියලා විතර ඵලය ලබන්න බැරුව යනවා. ඊට තලා බාලන සකෘදාගාමි ඵලයට පත් වෙන කෙනෙක් වෙනවා. ඊට තලා බාලන සකෘදාගාමි මාර්ග අනුගාමිකත්වයට පුළුවන් වෙනවා මිසක් ඵලය ලබන්න බැරුව යනවා. ඊට තලා බාලන සෝවාන් ඵලය ලැබෙනවා. ඊටතර බාලනම් ඵලී ලබන්න බෑ. සෝවාන් මාර්ග අනුගාමිකයෙක් වෙනවා. ඔය සද්ධා ඉන්ද්‍රිය, වීරේන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය සියල්ලෙන් සියල්ල මුළුමනින් සියල්ල මාත්‍රයක්වත් නැත්නම් ඔහු පුරුතඥයයි. පුරුතඥය කියන්නේ අන්නේ යාට. මේ අද හාමුදුරුවෝ කියන කොච්චර හරි පුරුතඥා අපි පුරුතඥා අපි. ඒ කියන්නේ ඔක වෙන විදිහෙන් කියවනම් සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා මාත්‍රයක්වත් නැති අපි කියවනම් හරි ඔකරවල සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය මාත්‍රයක්වත් නැති අපි කියන එක තමයි පෘථග්ජන අපි කියලා කෙනෙක් කියනවා නම් කියන්නේ. පෘථග්ජන කියන්නේ මොකක්ද කියලා බුදුරන් වහන්සේ දේශනා කරපු ක්‍රමය දන්නවා නම් ලැජ්ජාවේ පණ වෙනවා වතේ. ස්වාමීන් වහන්සේ නමක් කියලා කියනවා නම් පෘථග්ජන අපි කියලා තවත් කොයිතරම් ලැජ්ජා. මහා ගෞරවයෙන් ඔබ කියන්නේ මේ කාලේ කවුද සෝවන්නේ ඉන්නේ මගපල් ලබන්නේ? පෘථග්ජන ඉන්නේ මේ කාලේ ඉන්නේ. අපි පෘථග්ජනයි ඉන්නේ. පුතජන කියන එක තරව දන්නවා නම් එහෙම කියන්නේ. අය පොඩි කොල්ලෙකුට හොරන් උටක් ගිනලු හිනහ වෙනවලු. ඔහොම ගිහින් සත්තු අතර කියලා දවසක් ළමයි කට්ටිය බලන්න. බලලා නම් ළමයි කට්ටිය ගහගෙනලු ඒ කොල්ලේ. මොකද මං කුලප් වෙලා මේ එක එක ගහන්නේ. මුන් මට හොරන් උටන් කිව්වා කිව්වලු. අවද්ද. ඉස්සර කිව්වේ. අද ගහන්නේ. අදනේ හොරන් උටන් දැක්කේ කිව්වලු. සත්තු අතර ගියා හොරන් උටන් දැකරවත් යව හොරන් උටා කියන්නේ මෙහෙම එකෙක් නේ. මං එහෙම එකෙක් කියන්නේ මුම්මට ඔරන් උටන් කියන්නේ කියලා. එතකොට තමයි තරහා. ඒක දිනේ අවැරදි දැක්කි. අන්නේ අර පුතර්ජනාවි පුතර්ජනාවි කියන හාමුදුරුවෝ ඉන්නේ අර ඔරන් උටන් දැක්ක නැති කොල්ලෝ ආවේ. කවදා හරි පුතර්ජන කියන්නේ මෙන්න මේ තත්ත්වයක් කියලා බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙන දහමතුලින් කියපේක දැක්කනම්. සද්ධා මාත්‍රයක්, සීල මාත්‍රයක්, සුත මාත්‍රයක්, ත්‍යාග මාත්‍රයක්, ප්‍රඥා මාත්‍රයක් නැති එකටයි පුතර්ජන කියන්නේ කියලා බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙන එක දන්නවා නම් එහෙම. අනේ එහෙම එකද අපි කියලා හිතනවා නම් මොකද හිතාගෙන තියෙන්නේ බුදුන් කෙරෙහි පැහැදිලි මාත්‍රයක් නැති එකේ එහෙම කියන හාමුදුරුවෝ පුරුදජනන ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි පැහැදිලි මාත්‍රයක් නැහැ ශික්ෂාව කෙරෙහි පැහැදිලි මාත්‍රයක් නැහැ සද්ධා මාත්‍රයක් නැන්න වීරිය මාත්‍රයක් නැහැ ඒ නිවන් දකින්න පොඩ්ඩක්වත් විශ්වාසින් නැහැ මාත්‍රයක්වත් හිතන්නේ ඒ ගැන හිතන්නේම නැතුව ඉන්නවා සිහිනුවන කියන්නේ පොඩ්ඩක්වත් නැහැ සති මාත්‍රයක් නැහැ ඉතින් නුවණක් නැහැ අංග මාත්‍රයක්වත් තමන්ගින් ලෝභකම අත්හැරගන්න බෑ ඒ ගතිලක්ෂණෙන් ඉන්නේ කාට කියනවා සද්ධා මාත්‍රය සීල මාත්‍රය වීරිය මාත්‍රය සති මාත්‍රය සමාධි මාත්‍රය ප්‍රඥා මාත්‍රය නැති එක පුදජනයා කියන ඉතින් බෞද්ධය කියලා ඉන්න කෙනෙක් අපි තාම පුදජනයි කියලා වදිනේ කියලා නම් කොච්චර නිගරුද කියලා හිතා ගන්න ඕනේ අලුතමින් පාලිය ලවන්න බැරි නම් සෝවාන් මාර්ග අනුගාමිකයෙක්වත් ඉන්න අනුගාමිකයෙක්වත් ඉන්න බලාපොරොත්තු වෙන්න ඕනේ ඉතින් ඔච්චරක් බැරි කෙනෙක් නෙමෙයි මේ බෞද්ධය කියන්නේ ඔයින් එහාට යන්න ඕන තරම් හේතු වාසනා තියෙනවා ඒ තියෙන හේතු වාසනා මේ වගේ පද නිසා මිනිස්සු අදායිර වෙලා බෞද්ධය අදායිර වෙලා වැහිලා යනවා තවත් අදායිර කරවන්න තමයි ඒ කටයුතු තවත් සමහර අය කියන්නේ මේ කාලේ මොකුත් කරන්න බෑ ඌවා බෑ විවිධ කැරි අරගෙන පෙන්නන්න හදන්නේ ඒකයි ඉතින් දැනගන්න මෙන්න මේ කාරණා දැනගත්තාම ඉතින් අපිට මේක ප්‍රශ්නය ඕම් ඔය ක්‍රමයට මාර්ගය තේරුම් ගන්න ඕනේ මග තේරුම් මාල් කියන මාර්ගය හැකිතරම් දුරට අප්‍රමාදව හැම මොහොතක් ගානේම වඩන ක්‍රමයක් තියෙනවා ඒ මොහොතක් ගානේ වඩනවා කියන්නේ අපි වැඩ අත්හැරලා වෙන එකක් කරනවා හැම නෙවෙයි නිවන් මග හොයාගන්නේ අපි කරන වැඩ අතරින්මයි යමකින් යමකින් කරන වැඩකින් පෞ සිද්ධ වෙනවද වැරදි වෙනවද මාර්ගයට බාධා වෙනවද මනා සීනුවන් ඉඳ ඒව අත්හැරලා කරන්න තියෙන වැඩ ටික කරගෙන යනවා ගෙදර උයන පිහින එක නිවන් දකින්න බාධාවක් නෙමෙයි සත් කරන රස්සාවා කරගන්න එක නිවන් දකින්න බාධාවක් නෙමෙයි කඩේ තියන එක බඩුවක් ගේන එක මෙදල කොටන එක ගෞචනා කරන එක නිවන් දකින්න බාධාවක් නෙමෙයි නිවන් දකින්න බාධා කියන්නේ ඒවා නෙමෙයි දස අකුසල් නිවන් දකින්න බාධා දස අකුසල් කරනවා නම් අනුබන්දිනවා නම් වර්ණා කරනවා නම් මෙන්න මේවා නිවන් දකින්න බාධායෝ ඔය බලාසීයෙන් ඉන්නේ බාධා දුරු කරගන්න ඕනේ ජීවත් වීම සඳහා කරන කණ්ඩ ආහාරයක් ඉන්න තැනක් ලෙඩ වේතක් ඉන්න වස්ත්‍රයක් හදාගෙන පරිහරණය කරන එක නිවන් දකින්න කිසිම බාධාවක් නැහැ ඒක නිවන් දකින අරිහතුන් වහන්සේ පිරිනමන පානකම් කරපු දෙයක් අවසානයේ අනුපතිසේ පිරිනමන පාන වංචකේ දනකම් කරපු දෙයක් තමයි කණ්ඩ ආහාරයක් ඉඳලා උන්වහන්සේ දානේ ලබන්න පින්න පාත වළිනවා අරිහතේටවත් වෙනවා ඒ වගේම කණ්ඩ ඒ වගේම ඒක තමයි ජීවර පින්ද පාදක ජීවර සිවුරට නම් කොහොම හරි හොයා ගන්නවා ඒ වගේ සිවුර ඉట్లా තියෙනවා ඒ කැල්ල ගලව වෙන කැල්ල කල්ලා පණු පොල හරි කමක් නැහැ ඒ කාලේ හැටි සිවුර හදා ගන්නවා හීත උණුසුම් දුරු කරගෙන ඒ සබ විහෙරනේ වැසි වඳුරු කරදර නැති කරන වහා ගන්න ඇඟ වහා ගන්න ඔළුව වහා ගන්න අවස්ථේ ඒ රෙදි පොල හදා ගන්නවා සිවුර කිව්වේ ඒකයි ඒ වගේ ඉන්න තැන ගල් ගියක් හරි කමක් නැහැ කොහෙ හරි ඉන්න සුසු දෙනක තෙමේ නැති දෙනක ඉන්නවා උන්වහන්සේ තේම දෙනක් හදා ගන්නවා ගිහින් කාට හරි කියලා හරි හදා ගන්නවා නැත්නම් හදලා දෙන කිරිකින් බාරගෙන හරි ඉතලක ඉන්නවා ලිඩක් හැදුන තුරන හතේ බේතක් ගන්නවා ගිහින් ඉල්ලගෙන හරි ලබා ගන්නවා සුසු කෙනෙක්ගෙන් ඉතින් ඒ ටික උන්වහන්සේ කරනවා ඉතින් ওই ටික උන්වහන්සේ අනිකයි උදව්වෙන් උපකාරී ඉල්ල ගතතර මේ ගිහිවතේ ඉන්න කෙනා නම් අපි උපාසක උපාසිකාවන්ට කවුරුවත් එහෙම ඉල්ල ගන්න දෙන්න කෙනෙක් හිඟා කකා ඉන්න බෑ හාමුදුරු අර විදිහට පිටු සිගා වැඩියට ඒගොල්ලෝ හරි හම්බ කරගන්න ඕනේ ඒවා ඒවා ඒ අවස්ථාව එදැහැරලා තිනා බුදුරන් වහන්සේ පෙන්නලා තිනවා ඒක බාධාවක් නෙමෙයි එයින් අප්‍රමාදව කටයුතු කරන්න පැවිදි වෙච්ච අයටයි ඒවා අපි එපා කියලා තියෙන්නේ. නමුත් මගේ උපාසක උපාසිකාව කියන අය වල් පැල වැවෙන නමුත් ගලවල සාතු කරගත්තාම හොඳ සවසාල අසයන්ක් ලැබෙන කුඹුලකට සමානයි කියලා පෙන්නනවා. වික්ෂු වික්ෂුණී කියන කට්ටිය වල් පැල වැවෙන්නේ නැති සල්සාර කුඹුලකට සමානයි කියලා පෙන්නනවා. ඉතින් මේ බුදුරණන් හදිගේ උපමා. ওই දෙකම හොඳ අසයන්ක් ගත්ත හැකි. එක කුඹුලක් තියෙනවා. වික්ෂු උපාසක උපාසිකා කියන කුඹුර. ඒකේ වල් පැල වැවෙනවා. වල් පැලේ නසලා හිටන් වේද දාලා හොඳට සාතු කරපුවාම අක්ෂණ ගත්ත හැකි. ඒ වගේ උපාසක උපාසිකාවන්ට මේ බාධක කරදර නැති කරගෙන බාහිරින් එන විවිධ කම් කටලු තියෙනවා. ඒ වාර වල් පැල නසලා හිටන් හදා ගන්න කුඹුර වාගේ ඒවා වැඩ පවත්තර හිටන් කුඹුර සත්‍රි කියලා පොර දාලා හදා ගත්තාම අක්ෂණක් ගන්නවා වාගේ ගිහිව ඉඳගෙන නිවන් ආපද කරගන්න පුළුවන් ඵලෙ ලබා ගන්න පුළුවන්. හැබැයි පැවිදි ජීවිතය කියන එක වල් පැල වැවෙන්නේ නැති කුඹුර වාගේ. ඒක නෑ. මොකද ඒකෙන් අහක් වෙලා ඉන්නේ. මාන්සි වෙන හරි හම්බ කරන් දුක් වෙන දෙයක් නැහැ උපසංග වාතිකාව බොහොම ගරුත්වයෙන් යුත සිව්පසේ ලබා දෙනවා ඒ සඳහා මාන්සි වෙන අපකප වෙන්න වෙන මොනවා කරන්න දෙයක් නැහැ අලු පලු හදලා දෙනවා උන්වහන්සේ රැඳින බොහොම නිදාතේ ආර්ය මාර්ගය පූර්ණ කරගන්න එකයි වල්පැල වැවෙන්නේ නැති කුඹුර වායි කිව්වේ ඒකයි. ඒ මගේ කුඹුරු දෙක කියලා බුදුදාන මහතේ බොහොම ගරුත්වයෙන් තමන්ගේ ශ්‍රාවකයන් ගැන ප්‍රසාදයෙන් ප්‍රකාශ කරලා තියෙනවා ඉතින්. අන්නේ පරිබ්‍රාජයේ කොටසකින් නම් මම අනිකයිලා පොඩි පොඩි අවවාද අනුශාසනා කරනවා. ඒක හරියට මේ අස්වැන්නක් ලැබෙන්නේ නැති නිකන් කර වැඩි තියෙන කුඹුරුවා මහාචර්යලා ගන්න බැරිවද? ඕකනේ වපුරලා දැම්මහම සතෙක් හරි එකයි. සතෙකුට කන්නේ තලකොළ ගස් වේ වාගේ හරි නිකක් හරි වැවිලායි. එහෙම එක හරි හරියන්නේ නැහැ කියලා නම් විහිනවා වාගේ මහත් තී ඒ ඇටත් බණපදයක් අහුවත් ඔකට උත්තරයක් දෙනවා. මගේ ශ්‍රාවකින්ට වාගේ නෙමෙයි. ශ්‍රාවකින් හොඳට විස්තර කළා කියලා දෙනවා. එච්චර තේරුම් ගල වැඩි කෙනෙක් ඇදී අනේ පරිබ්‍රාජී කියවත් මම ඒගොල්ලන්ට යහපතක් එන්න සුදුසු ධර්මයක් දේශනා කරනවා කියලා දේශනා කරනවා. ඉතින් අන්නේ වල පුතත්ජන කියන්නේ අන්නේ අහකටම ගියේ කට්ටිය. ඉතින් පුතත්ජන කියන්නේ නැහැ. ඊට විහා ඉන්න බුදුබග අනුගමනය කරන අයට පුතත්ජන කියන වචනේ ගලපන්න බෑ. එහෙම ගැලපෙන්නේ නැහැ. ඒගොල්ලෝ ආරියයි. ආරිය වුණ පළේ සෝවාන් ඵලයට මිචාරිය නෙමෙයි සෝවාන් මාර්ග අනුගාමිකයත් ආරියයි. එහෙනම් මේ බණපදයක් අහලා හිටන් යන්තම් අවබෝධයක් ලබා ගත්ත කෙනා තෙතන් බලන් ආරියයි. ඒකයි කාරණේ. පැවැත්ම වල ජනගහනයේ 13 කෝටියක් හිටියා කියලා කතාවක් තියෙනවා. 13 කෝටියෙන් 7 කෝටියක්ම ආරියෝ කියනවා. මේ ආරියෝ ගහම අපිට ආයෙත් නෑ නේද? 7 කෝටියක් ආරියෝ වුණේ කොහොමද? දෙකෙන් වංගුවර වැඩි. ඔන්න ඔය කියන බුද්ධ ප්‍රසාද මාත්‍රයක් හරි තිබිච්චා උපම ආරේ නිසායි. ඊයන් හතරපා ගතෙන්නේ හේතු නෑ කියලා පෙන්නනවා. මොකද බලපදයක් අහලා පොඩ්ඩක් හරි තේරුම් ගත්ත කියලාද අනේ මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එක මෙහෙම නේ. ඒක වැටහිලා තියෙන්නේ. පොඩ්ඩක් හරි වැටහිලා. ඒ වැටහිච්ච එක නම් මේ ලෝකේ මහ ලොකු නෑ. අර අනාරි කියන අවු අර කියන බුද්ධලේ පොරසක් ඉන්නවා පුතත්ජන කියන. ඊයට මේ ලෝකේ හරි වටින්නේ. මලා ගන්න මේ ලෝකේ අල්ල ගන්න. ඉන් සිතාම සුළු දෙයකට පවා ජීවිත හානි කරනවා. මේ ලොකු විනාශයන් ඇති කරනවා. ඉතින් ඒ කරන්නේ පුතත්ජන කොටස. මේ ආර්ය කියන පිරිස එච්චර කාලේ වටනාදීයන් මේ ලෝකේ නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ ලක්ෂණය වැටහිලා තියෙනවා මාත්‍රයක් හරි. මාත්‍රයක් හරි වැටුණා නම් ඉතින් පටන් ගන්න සෝවාන් මාර්ග අනුගාමිකයි. ඉතින් ඒ නිසා එහෙම නැති කෙනෙකුට පුතත්ජන කොටසේ තියෙනවා විශේෂ කොටසක් අපි කියලා බුලදී මා කිව්වේ අර මහා බෝසත්ත්වන් වහන්සේලා. බෝසත්ත්වලු බෝසත්ත්වලු නිවන් බලාගෙන යන්නා ගුණහන්දා පුතත්ජන කියන කොටසේ ඒත් වැටෙන්නේ නැහැ. ආර්ය කියන කොටසේ වැටෙන්නේත් නැහැ පුතත්ජන කොටසේ වැටෙන්නේ නැහැ. නමුත් ආර්ය මාර්ගයේද කවුරු බුද්ධ මාර්ගින බෝධිසත්ව කොටාදී මේක වැටේ. බෝසත්ත්වරු කියන්නේ ඒ අය. මේ බෝසත්ත්වරු පුතත්ජන කියන කොටසෙත් නැහැ ආර්ය කියන කොටසෙත් නැහැ. බෝසත්ත්වරු ආර්ය වෙන්නේ කවදා හරි චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා තමන්ගේ ඵලය මුදුන්පත් කරගත්ත මොහොතේ. ඉතින් ඒකයි කරන්නේ. එනි මේක තෝරා ගන්නට විදිහට උපනිශ්‍රය වෙන්නේ ඔහොමයි. ඉතින් ඔය කිව්ව ආකාරයෙන් විවිධාකාර ක්‍රම හතා. දැන් අපි ඔය කිව්ව ටිකම තවත් කරන්නකින් කියනවනම් මම කරන කියන හිතන දේ රාගේ ලෝභයේද ද්වේෂයේද මෝහයේද හේතු වෙනවද කියලා මනස සිහියෙන් ඉඳලා. එහෙම හිතෙන ජාතියේ හිතවිල්ල ක්‍රියාවා කතාවක් නම් නැගෙන්නේ. මනස සිහියෙන් ඉඳලා නවත්තන්න පුරුදු වෙන්න ඕනේ. ඒක නොකරන පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම ලෝභක්ෂේත ද්වේෂක්ෂේත මෝහක්ෂේත හේතු වෙනවා බලන එක කරන්න පුරුදු වෙන්න ඕනේ. ওই ටිකමයි සිද්ධ වෙන්නේ. මේ කිව්ව ටික තමයි එතන. දැන් ලෝභයේ දස අකුසල් කරනවා නම් කරවනවා නම් අනුබල දෙනවා නම් වර්ණා කරනවා නම් එක ලෝභයේද එක ද්වේෂයේද එක මෝහයේද සුගුල් දෙනවා. ඒවා වහාම අයින් කරන්න ඕනේ. මේ විවිධ ක්‍රම වලින් කියන්නේ ආර්ය මාර්ගය. ඉතින් ඒ නිසා අයින් කළ යුතු පාපකත්ත අයින් කරන්න. මනෝ නිවාරණ සූත්‍රයේ කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක් දේවතාවෙක් අහන ප්‍රශ්නයකට පිළිතුරක්. යම් යම් පැත්තක් සාවලින් අත්හැරලා දැම්මනම් ඒ ඒ පැත්තෙන් ඔහු නිවන් දකින්නවා. සියල්ල සියලු ආකාරයෙන් අත්හැරියහම නිවනින් පූර්ණයි කියලා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේට කියනවා. බුදුරන් වහන්සේ උත්තරයක් දෙනවා සියල්ල ආත් නොහැරිය යුතුයි. යවකින් යවකින් පාපයක් සිද්ධ වෙනවද එයින් එයින් අත්හැරිය යුතුයි. වැඩෙන හිත වැඩෙන ඉඩ දිය යුතුයි. වැඩෙන හිත ප්‍රඥාව අවබෝධ කරලා පත්‍යයන් නිවන් අවබෝධ කරනවා. දැන් අපිට කියන්නේ සියල්ල අත්හරින්න. සියල්ල අත් ඇරෙනවා කියන්නේ චන්දරාගේ අත්හරින්න කිව්ව එක මේ සියල්ල අත්හරින්න කියන වචනේ කියන්නේ. සියල්ල අත් ඇරෙන දවසක් තියෙනවා. සියල්ලේ හිවිලා චන්දරාගේ අත්හැරනහම චන්දරාගින් ද හේතු අත්හැරෙනවා. හේතු නිරෝධයෙන් ඵල නිරෝධයලා කවදා හරි සියල්ල අත්හැරෙනවා. එහෙනම් අනුපරිසේති නිර්වාණ ධාතීන් පිරිනවම් පාවුදාල සියල්ල අත්හැරුණා. එතකම මොකද රහතන් වහන්සේ අත්හැරියේ? හේතු අත්හැරලාගෙන චන්දරාගේ අත්හැරියා. සියල්ල අත්හරින්න වැඩි අත්හැරලා ඉන්නක පැවැත්ම ඉන්නකම්. ඒකයි කාරණේ. යමක යමකින් පෞතිද්ද වෙනවා නම් ඒ ටික අත්හරිනවා. යමකට යමකට යම් චන්දරාගයක බැඳීමක් තියෙනවා නම් අසාරත්වය දැනගෙන ඒක අත්හරිනවා. චන්දරාගයෙන් තොරව පරිහරණය කරනවා. මේකයි වෙනසේ.